ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි එහෙමනම් මේ ජූලි මාසයේ ලෝවටා විදේශ විත්ති සමාලෝචනයෙන් හමු වෙන්නේ අවසාන දවසට. මේ ජූලි මාසයේ අවසාන සිකුරාද. ඉතින් මේ මාසයක් තිස්සේම අපි කතාබහ කරගෙන එන වැදගත් ලෝකෙන්ම වාර්තා වන ප්‍රමුඛ පෙළේ කරුණුවල ඈඳුතු තොරතුරු කිහිපයක් අද දවසේදී අපිට වාර්තා කරන්නට අවස්ථාව ලැබෙනවා. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, AFP ප්‍රවෘත්ති සේවයේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි සුපුරුදු ලෙසින්ම ලෝකයේ කොරෝනා තත්ත්වය පිළිබඳව කතා බහ කරමු. අපි දන්නවා රටවල් කිහිපයක් කෙරෙහි අපි නිරන්තරයෙන්ම අවධානය යොමු කළමින් කතා බහට ලක් කරා. ඇමරිකාව, එතකොට ලතින් ඇමරිකානු රටවලින් බ්‍රසීලය, යුරෝපයෙන් විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය, ඊට අමතරව දකුණු ආසියාතික කලාපයෙන් ඉන්දියාව පිළිබඳව කතා බහ කළා. අපි මුලින්ම අවධානයට ලක් කරමු අමල්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මත සහ නිර්දේශ මොනවාද මේ කොරෝනා තත්ත්ව ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වෙනකොට ලෝකෙන් වාර්තා වන තොරතුරු ඇසුරින්?
නිර්දුක්ෂි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු වැඳීමක් කළා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ තවමත් රෝගය උච්ච තත්ත්වයට ඇවිල්ලා නැහැ කියලා. මේ වෙනකොට මුළු ලෝකයේම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 9.5ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒක මිලියන 10ක් දක්වා ඉදිරි සතිය ඇතුළතදී වර්ධනය වෙයි කියන එකත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා. ඊට අමතරව මරණ සංඛ්‍යාව මේ වෙනකොට ලෝකයේම කොරෝනා නිසා ආසාදිතයන් 485,000කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ සංඛ්‍යාව 105 අභිබවා යයි කියලා මේ සතිය අවසාන වෙනකොට. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් අනතුරු වගීමක් කරන්නේ ඇමරිකාව සහ ඒ ලතින් ඇමරිකානු රටවලත් රෝග තත්ත්වය තව සතියක් සති දෙකක් විතර වගේ කාලයක් වෙනකොට තවත් උග්‍ර වෙන්න පුළුවන් කියන අනතුරු ඇඟවීම කළා තියෙනවා.
අපේ මල් අවධානයට ලක් කරමු මේ සංඛ්‍යාත්මකව ගත්තාම ඇමරිකාවේ සහ ලතින් ඇමරිකාවේ විශේෂයෙන්ම බ්‍රසීලයේ මේ වෙනකොට මේ කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව පිළිබඳව වාර්තා වන තොරතුරු.
දිලුක්ෂි, දැනට ලෝකයේ ආසාදිතයන් වැඩිම රට හැටියට තවමත් ඉදිරියෙන් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය. සංඛ්‍යාත්මකව බැලුවොත් මිලියන 2.4කට අධික තිරිසක් මේ වෙනකොට රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකෙන් 122,000කට අධික තිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. දෙවන ස්ථානයේ බ්‍රසීලය මිලියන 1.2කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවකුත් මේ රෝගය නිසා 53,000කට අධික පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.
අපි යුරෝප කලාපයට ගියොතින් අපිට මේ අපි දන්නවා මහ බ්‍රිතාන්‍යයේ අතිමහත් විදිහට මේ රෝගය ව්‍යාප්ත වෙලා ගියා. මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වාර්තා වුණා. නමුත් අපි දැන් දකිනවා මහ බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට ජනතාවට යම් සීමා කිරීම් වල යම් ලිහිල් කිරීමක් දකින්නට ලැබෙනවා කියලා. මොකද මේ සමාජ මාධ්‍ය ජාලා වලිනුත් අපි දකිනවා අපේ හිත මිත්‍රාදීන් විවිධ සමාජ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඒකරාශී වීම පිළිබඳව යම් යම් තොරතුරු වාර්තා කරනවා සමාජ මාධ්‍ය හරහා. දැන් යම් ලිහිල් කිරීම සඳහා මේ රජයේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියලා බ්‍රිතාන්‍යෙන්. නමුත් බ්‍රිතාන්‍යයේ අපිට විශාල වශයෙන් මේ කොරෝනා ව්‍යාප්තිය සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමකුත් දකින්නට ලැබෙන්නේ නැහැ නේද අමල්?
ඔව්, මේ වෙනකොට දිලුක්ෂි බ්‍රිතාන්‍යයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 103 ඉක්මවා ගිහිලා තියෙනවා. 309,000 විතර වගේ ප්‍රමාණයක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම මරණ සංඛ්‍යාව බැලුවත් 43,000කට අධික පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. නමුත් බ්‍රිතාන්‍යය ක්‍රමක්‍රමයෙන් ඔබ කිව්වා වගේ නැවතත් තමන්ගේ ආර්ථිකය විවෘත කිරීමේ කටයුත්ත ආරම්භ කළා තියෙනවා. එපමණක් නෙමෙයි, තමන්ගේ ජාත්‍යන්තර දේශ සීමාවත් විවෘත කළා තියෙනවා සංචාරකයන්ට. විශේෂයෙන්ම ප්‍රංශය හා ජර්මනිය වගේ රටවලින් පැමිණෙන උදවිය නිරෝධායනයකට ලක් නොකර රට තුලට ගැනීමට ඔවුන් මේ වෙනකොට තීන්දුව කළා තියෙනවා. බ්‍රිතාන්‍ය ඔවුන් විශ්වාස කරනවා බොහෝ විට ඔවුන්ගේ රටේ මේ රෝගය උච්චතම අවස්ථාව දැන් පසු කරලයි කියලා. ඒ නිසාවෙන් තමයි බොහෝ විට මේ තමන්ගේ ආර්ථිකය නැවත විවෘත කිරීමේ කටයුත්ත ආරම්භ කළා තියෙන්නේ. නමුත් ජනතාව පොදු ස්ථානවලට පැමිණෙනකොට, ඒ වගේම පොදු ප්‍රවාහනය පාවිච්චි කරනකොට අර මුඛ ආවරණ පැළඳවීම දැන් අනිවාර්ය කළා තියෙනවා. රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වුණාට අර ඒ වැඩි වෙන වේගයේ යම් කිසි අඩුවීමක් පෞගිය සතියේදී දකින්න ලැබිලා තියෙනවා. මේකට හේතුව අර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, ඒකේ ප්‍රතිඵලයක් හැටියට රෝගී වර්ධනය වීමේ වේගය යම් තරම් විදිහකට අඩුවීමක් ඇති වෙලා තියෙනවා.
යුරෝපා කලාපයේ පිළිබඳව කතා බහ කරද්දී අමල් මේ රුසියාව පිළිබඳවත් කතා නොකරම බෑ. යුරෝපා කලාපයේ මේ වෙනකොට කොරෝනා ව්‍යාප්තිය සීග්‍රයෙන් පැතිර යන රටක් විදිහට රුසියාව අපිට සලකන්නට පුළුවන්. රුසියාවේ තත්ත්වය කොහොමද මේ වෙනකොට?
ඔව් විරුක්ෂ, ඇත්තටම රුසියාව මුලින්ම කොරෝනා වෛරසය පැතිරෙන රටවල් අතුරෙන් ඉතාමත්ම හොඳ පාලනයක් තිබුණයි කියලා විශ්වාස කරපු රටක්. නමුත් මේ වෙනකොට ලෝකයේම තුන්වෙනි තැනට ඇවිල්ලා තියෙනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව බලපුවාම 6,13,000කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වෙනකොට රුසියාවෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම රුසියාවේ මරණ සංඛ්‍යාව යුරෝපේ අනෙකුත් රටවලට සාපේක්ෂව නම් යම් කිසි විදිහකට අඩු තත්ත්වයක මට්ටමක තියෙනවා. 8,500කට අධික තිරසක් තමයි රුසියාවේ කොරෝනා නිසා ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙන්නේ. නමුත් රෝගයේ පැතිරීමේ වේගය නම් මේ වෙනකොට යුරෝපේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතාමත්ම ඉහළ මට්ටමක පවතිනවා.
දැන් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව විශාල වශයෙන් සැලකිය යුතු අවධියක මේ සමාජ ඒකරාශී වීම සහ සමාජ ක්‍රියාකාරකම්, ජනතා ඒකරාශී වීම පිළිබඳව මේ ලෝකයේ රටවල් සැලකිලිමත් වෙමින් තියෙන බොහෝ දුරට මේවා සීමා කරලා තියෙන. ඇත්තටම යම් උත්සව අවස්ථා, පෙළපාලි වගේ දේවල් පැවැත්වෙන්නේ නැති තරම්. නමුත් රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පීවර අරන් තිබුණා නේද මේ දෙවන ලෝක යුද්ධයේ සැමරුම වෙනුවෙන් පැවැත්වෙන මේ හමුදා ආචාර පෙළපාලිය පවත්වන්නට. මේක යම් ආන්දෝලනාත්මක කතාවක් විදිහට කතා වෙනවා. අපි දැක්ක මේ අවස්ථාවේදී මේක ඇත්තටම කළ යුක්තක්ද කියන කාරණාව සම්බන්ධයෙන් මොනවද ඒ පිළිබඳව වාර්තා වෙන්නේ අමල්?
ඔව්, මේක ඇත්තටම දිලදුක්ෂි, මේක දේශපාලන ලොකු විශාල දේශපාලන පසුබිමකුත් තියෙනවා. පුටින් ජනාධිපතිවරයා ඔහු කොතරම් කොරෝනා වෛරසයෙන් ඇතරම රට තුල සීග්‍රයෙන් පැතිර ගියත් ඔහු තමන් මීට කලින් සංවිධානය කරපු මේ දෙවන ලෝක යුද්ධයේ අවසාන, එහෙම නැත්නම් නාත්සි ජර්මනිය පරාජය කිරීමේ 75 වෙනි සංවත්සරය, මේ සැමරීමට නියමිතව තිබුණේ ගිය මාසේ 9 වෙනිදා. නමුත් ඒ විශාල රැලිය ඔහුට කල් දමන්න සිද්ධ වුණා රටේ තිබිච්ච ඒ කොරෝනා වෛරස් තත්ත්වය නිසා. මේ කොරෝනා වෛරස් තත්ත්වය ඒ ගිය මාසයට සාපේක්ෂව අද මේ වෙනකොට ඊට වඩා උග්‍ර වෙලා තියෙනවා. නමුත් එසේ තිබියදීත් පුටින් ජනාධිපතිවරයා මේ විදිහට මේ සමන්ගේ ඒ සැමරුම විශාල හමුදා පෙළපාලියකින් මේක සැමරීමට කටයුතු කරලේ ඒක බොහෝ විට ඔහුගේ ජනමත විචාරණයක් ඉලක්ක කරගෙන කියන අදහසක් තියෙනවා. ලබන සතිය වෙනකොට රටේ ඡන්දයක් පැවැත්වීමට නියමිතයි. දැනට ඔහු යෝජනා කරලා තියෙන ඒ විවස්ථාමය සංශෝධනවලට ජනතාවගේ සහාය ලබා ගැනීමට. මෙතන ඇත්තටම ප්‍රධාන කාරණාවක් වන්නේ තමන්ගේ දුරකාලය තව වාර දෙකකින් දීර්ඝ කර ගැනීමේ යෝජනාවක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. පුටින් ජනාධිපතිවරයාට 20:36 වෙනකන් බලය රැඳී සිටීම සඳහා ඒ ගිනේන විවස්ථාමය වෙනස්කම් වලට ඡන්දය ලබා ගැනීම ඉදිරි සතියේ සිද්ධ වෙනවා. ඉතින් රට තුල දේශාභිමානී හැඟීම් ඇති වෙන ආකාරයේ මේ විදිහට හමුදා පෙරට්ටුවක් පවත්වලා, හමුදා පෙළපාලියක් පවත්වලා ඒකෙන් සහාය ලබා ගන්නවයි කියන අදහස තමයි මතුවලා තියෙන්නේ. මේ මොස්කව් නුවර පැවැත්විච්ච මේ විශාල හමුදා පෙළපාලියට අතිවිශාල ජනකායක් සහභාගී වෙලා තියෙනවා. දිලුක්ෂි, හමුදාවෙන් පමණක් 14,000කට අධික පිරිසක් පෙළපාලියට සහභාගී කරවාගෙන තියෙනවා. මෙතනදී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීම වගේ දේවල් කරලා මේකට සහභාගී වෙන හමුදා නිලධාරීන් යම් කිසි විදිහකට නිරෝධායන ලක් කරන්න පස්සේ තමයි මේ උත්සවය පැවැත්වුවේ කියලා ප්‍රකාශ කරනවා. නමුත් කෙසේ වෙතත් මේ සමාජ දුරස්ථභාවය පිළිබඳ මොනතරම් සීමා පනවලා තිබුණත් ක්‍රෙම්ලිනයේ ඉදිරියේ මේ පැවැත්වෙච්ච ඉසාල පෙළපාලිය කොරෝනා මර්ධනයට මේක බාධාවක් වෙයි කියන අදහසත් දැන් මතුවලා තියෙනවා.
අපි මේ කොරෝනා සම්බන්ධව අලුත් තත්ත්වේ විමසීමට දකුණු ආසියාතික කලාපයට යමු. අපේ මව්බිම ශ්‍රී ලංකාව පවතින කලාපය. ඔබ දන්නවා මේ ඉන්දියාවේ මේ සම්බන්ධයෙන් විශාල අවධානයක් සහ පාලනය කිරීමක් අපිට දකින්නට ලැබුණා පසුගිය කාල වකවානුවේදී. රට ලොක්ඩවුන් කරලා තිබුණා මාසයකට වඩා වැඩි කාලයක්. නමුත් දැන් වෙද්දී ඉන්දියාවේ තත්ත්වය භයානකයි කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. රෝග ව්‍යාප්තිය පැතිරීම අතින් බලනකොට ඉන්දියාව ඉතාමත්ම සීග්‍රයෙන් රෝගේ පැතිර යන රටක් විදිහට මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. ඉන්දියාවේ තත්ත්වය මොකක්ද මේ වෙනකොට?
දිලදුක්ෂි, අපි ලතින් ඇමරිකාව හැරෙන්නට අනිකුත් ප්‍රදේශ දිහා බලපුවාම මේ වෙනකොට ඉන්දියාවේ තමයි රෝගය ඉතාමත්ම සීග්‍රෙන් පැතිරෙන රට බවට පත් වෙලා තියෙන්නේ. මේ වෙනකොට 105කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙලා තියෙනවා. ඉන්දියාව යම් විදිහකට ඒ තමන් මුලින් පනවපු සීමා ලිහිල් කිරීමේ කටයුත්තක් දැන් ආරම්භ කරලා තියෙනවා. රටේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් නැවත විවෘත කිරීමේ කටයුත්ත කරන අතරතුරදී තමයි මේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව එකපාරම වැඩි වෙන්න පටන් අරන් තියෙන්නේ. හැබැයි ලෝකයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව බලපුවාම ඉන්දියාවේ මරණ සංඛ්‍යාව සෑහෙන අඩුවක් තියෙනවා දිරුක්ෂි. මොකද මේ වෙනකොට ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 14,000ක් විතර වගේ හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉදිරි සතිය වෙනකොට 15,000ක් විතර වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් අනිත් රටවල් වලට සාපේක්ෂව බලනකොට මේ මරණ සංඛ්‍යාව රෝගීන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව පහළ මට්ටමක තියෙනවා. මීට අමතරව දිරුක්ෂි බංග්ලාදේශයේ බැලුවොත් බංග්ලාදේශෙත් මේ වෙනකොට ආසාදිතයන් 1,26,000ක් වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් මරණ සංඛ්‍යාව 1,400යි. ඒකම පාකිස්තානයේ මේ රෝගය සෑහෙන වේගයෙන් පැතිර ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පාකිස්තානය බොහෝ දුරට අනිකුත් රටවලට සාපේක්ෂව ඒ අර ආර්ථිකය වසා දැමීමේ කටයුත්ත ඉතාම තරම් සාර්ථකව කරපු රටක් නෙමෙයි. පාකිස්තානයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වෙනකොට 102ක් කිට්ටු කරලා තියෙනවා. රෝගයෙන් මියගිය සංඛ්‍යාව 3,000 සීමාව මේ වෙනකොට ඉක්මව ගිහිල්ලා තියෙනවා. ඉතින් විශේෂම කාරණාව තමයි දකුණු ආසියාව රටවල් වල ආසාදිතයන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව රෝගීන් මියයන සංඛ්‍යාව ඉතාමත්ම පහළ මට්ටමක තමයි තියෙන්නේ දිලක්ෂි.
දැන් පාකිස්තානය ගැන කියද්දි ටිකක් ඇඟ කිලිපොලා යන තොරතුරුකුත් වාර්තා වෙනවා මල්. මේක මේ කොරෝනා වලට සම්බන්ධ කාරණාවක් නෙමෙයි. දැන් මේ අපේ අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට මතක ඇති පසුගිය මාසයේදී ගුවන් යාන අනතුරක් සිදු වුණා පාකිස්තානයේ. එයින් 97 මිය ගියා. නිවසක් මතට ගුවන් යානයක් කඩාවැටුණා පාකිස්තානු ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානයක්. මේකෙන් පස්සේ මේ වෙනකොට හොයාගෙන තියෙනවා ඉතා විශාල සංඛ්‍යාවක ව්‍යාජ ගුවන් නියමු බලපත්‍ර තිබෙන මේ ගුවන් නියමුවන් ඉන්නවා කියලා පාකිස්තානයේ. දැන් මේ පුද්ගලයන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නටත් රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මොනවද අපිට පාකිස්තානයෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු?
දිලුක්ෂි, මේ ගුවන් අනතුරෙන් පසුව ඒ ගුවන් යානයේ නියමුවන් පිළිබඳව පරීක්ෂණයක් එහෙම නැත්නම් ඔවුන් පිළිබඳ පසු විපරමක් කරලා තියෙනවා. මෙතනදී මේ ගුවන් යානයේ කඩාවැටීමට හේතුව ගුවන් නියමුවන්ගේ වැරද්ද කියලා මේ වෙනකොට තීන්දුව කරලා තියෙනවා. ඔවුන් කියනවා මේ පයිලට් එරර් එකක් නිසා තමයි මේ ගුවන් අනතුර සිද්ධ වුනේ. මේ ගුවන් යානයේ නියමුවන් දෙදෙනාම ගුවන් ගත වෙන කාලයේදී ඔවුන් අවධානය යොමු කරලා තියෙන කොරෝනා වෛරසය පිළිබඳ සාකච්ඡා කරන්නට කියලා ෆ්ලයිට් වොයිස් රෙකෝඩර් මේ ගුවන් කොක්පිට් එකේ පටිගත කිරීම වල සවන් දීමෙන් සොයාගෙන තියෙනවා. මේ එකම දිලුක්ෂි පාකිස්තාන බලධාරීන් ප්‍රකාශයට පත් කරා දැනට පාකිස්තානයේ සක්‍රීය සේවයේ සිටින ගුවන් නියමුවන් 860 දෙනාගෙන් 262ක් ඔවුන් හොර බලපත්‍ර ලබා දීලා තමයි මේ තමන්ගේ තනතුර ලබාගෙන තියෙන්නේ කියලා. ඉතින් මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද රටේ ඉන්න ගුවන් නියමුවන්ගෙන් 25%ක් විතර ව්‍යාජ ලෙස බලපත්‍ර ලබාගෙන ගුවන් යානාවල ගුවන් සමාගම්වල සේවය කරන අය හැටියට වාර්තා වෙලා තියෙන්නේ. මේ හොර ලයිසන් ගත්ත නියමුවන්ගෙන් සෑහෙන 30%ක් පාකිස්තාන් ඉන්ටර්නැෂනල් එයාලයින් නැත්නම් PIA ගුවන් සේවය කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම භයානක තත්ත්වයක් හැටියට ඔවුන් වාර්තා කරලා තියෙනවා. මේ කරුණ බොහෝ විට මේ වෙනකොට අලුතෙන් එළියට එන්නේ ගිය මාසයේ තිබිච්ච ඒ ගුවන් අනතුරත් එක්කලා.
ලොව වටා සතියේ විදේශ විත්ති සමාලෝචනයට අපි අවසාන වශයෙන් අද දවසේදී එකතු කරගන්නේ ඊශ්‍රායලය හා සම්බන්ධ වන කාරණාවක්. ඊශ්‍රායල පලස්තීන අර්බුදය පිළිබඳව ඔබ දන්නවනේ දශක ගණනාවක් තිස්සේ ඇදී යන මේ ප්‍රශ්නයට අලුත් ගිනි පුපුරක් එකතු කරන ලැබුවා මේ සතියේදී ඊශ්‍රායලය විසින්. පලස්තීනය කියන්නේ තාම රටක් විදිහට හඳුනා නොගත්ත නමුත් යම් වෙනම පාලන කලාපයක් තියෙන ප්‍රදේශයක්නේ. ඒ රටක් විදිහට ස්ථාපනය කරලීම තමයි පලස්තීනයේ අරමුණ. නමුත් ඊශ්‍රායලයත් පලස්තීනයත් යම් පොදු භූමි ප්‍රදේශ සඳහා අරගලයක යෙදී සිටිනවා. ඒ අතරින් ප්‍රධානයි මේ බටහිර යුර කියන ප්‍රදේශය. දැන් මේ සතියේදී ඊශ්‍රායලයේ ප්‍රකාශයට පත් කළා මේ බටහිර යුරේ තනි අයිතිය තමන්ගේ රටට භූමි කලාපයට පාලන කලාපයට අයත් ප්‍රදේශයක් විදිහට ඈඳා ගැනීමට කටයුතු කරනවා කියලා. ඉතින් මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයත් දැඩි අවධානයක් යොමු කළා. ලෝකයේ රටවල් ගණනාවක් ඊශ්‍රායලයට මේ වෙනකොට විරෝධතාව පළ කරමින් සිටිනේ. එහි තියෙන අලුත්ම උණුසුම් තත්ත්වය පිළිබඳව අපි ඔබෙන් දැනගන්නට කැමැතියි.
මේ වෙනකොට දිල්ලුක්ෂි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉස්රායිලෙන් ඉල්ලීමක් කළා තියෙනවා මේ කටයුත්ත කරන්නට එපායි කියලා, මේක අතාරින්නයි කියලා. ඉස්රායිලයේ බලාපොරොත්තු වෙනවා බටහිර යුර තමන්ගේ ප්‍රදේශයක් හැටියට ඇඳා ගන්න, තමන්ගේ ඉස්රායිලයට ඇඳා ගැනීමට. ඉතින් මේක ඇත්තටම මැද පෙරදිග සාම ව්‍යාපාරයට ලොකු බාධාවක්, එහෙම නැත්නම් ඒක මරු පහරක් හැටියට තමයි ජාත්‍යන්තර ප්‍රජාව මේ වෙනකොට ඒක හඳුනලා තියෙන්නේ. විශේෂයෙන්ම බෙල්ජියම, බ්‍රිතාන්‍ය, ඉස්ටෝනියාව, ෆ්‍රාන්සය, ජර්මනිය, අයර්ලන්තය සහ නෝර්වේ කියන රටවල් මේ වෙනකොට මේ යුරෝපීය රටවල් ඔවුන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඊශ්‍රායලයට අනුතුරු වගේමක් කරලා තියෙනවා, මේ කටයුත්ත කරන්නට එපා, එහෙම කරොත් ඊශ්‍රායලයට විරුද්ධව යම් කිසි පියවරක් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ගන්නට සිද්ධ වෙයි කියලා. නමුත් නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයා බොහොම දැඩිව ප්‍රකාශ කරලා තියෙනවා මේක තමන්ගේ අභ්‍යන්තර කටයුත්ත, ඔහු මේ පිළිබඳ ඒ නීතිමය ක්‍රියාවලියක් ඉතාමත්ම කෙටි කාලයකදී ඉස්රායලයේ ආරම්භ කිරීමට කටයුතු කරනවා කියලා. නමුත් ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, යුරෝපා සංවිධානයත්, ඒ සංගමයත්, ඒ වගේම අනෙකුත් රටවලුත් මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ ඇරෙන්නට අනෙකුත් සියලුම රටවල් වාගේ මේ වෙනකොට ඊශ්‍රායල් අනුතුරු රංගෙමත් කරලා තියෙනවා. මේ විදිහට අත්නොමතික ලෙස ඒ බටහිර යුර තමන්ගේ රටට ඈඳවත්තොත් මැද පෙරදිග සාම ව්‍යාපාරයට ඒක මරු පහරක් වෙයි කියලා.
හොඳයි අමල්, අපි ස්තුතිවන්ත වෙනවා මේ සතියේදීත් ලෝකයේ තියෙන අලුත් අතවිත් සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව, මේ ලෝවට විදෙස් විත්ති සමාලෝචනයට එකතු වීම පිළිබඳව. එහෙමනම් ඔබට ආයුබෝවන්. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු.
ආයුබෝවන් දිරික්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.